අයිබෝවත් ඔබ මේ එක්වන්නේ බ්ලොග් අවකාශය පිළිබඳ සංවාදශීලී හමුව දෙබස පොඩ්ඩිකාශය සමගයි. ඉදිරිපත් කරන මම වරුණ මා සමගින් එකතු වෙනවා ආනන්ද. අයිබෝවන් ආනන්ද.
අයිබෝවන් වරුණ.
ඉතින් දැනට වැඩසටහන් දෙකක් අපි මේ දෙබස පොඩ්ඩිකාශය සමගින් ගෙන ආවා ඔබට. ඉතින් අද අපේ තුන්වැනි වැඩසටහන. පසුගිය සතියේ වැඩසටහන්දිත් අපිට අපේ අඩුපාඩු පෙන්වා දීපු ප්‍රතිචාර ලැබී තිබුණා. මම හිතන්නේ ඒක අපි විශේෂයෙන්ම ස්තුතිවන්නට ඕනේ. මොකද මේ වැඩසටහන ඒ හැඩතලය සකස් කර ගැනීම සඳහා ඒ ලැබෙන අපේ අඩුපාඩු පෙන්වා දෙන ප්‍රතිචාර අතිශයින්ම වැදගත් වෙන නිසා. එහෙම නේද ආනන්ද?
ඒක ඇත්ත. ඒ ප්‍රතිචාර දිගින් දිගටම අපට ලැබෙන්න සලස්වන්න කියලා මේ වෙලාවේ නැවතත් ඉල්ලා හිටිනවා. එමනම් අද අපි අද වැඩේ මොකක්ද වරුණ? මොන වගේ පැත්තකටද අපි අද ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ?
ඔව්, එතකොට අද වැඩේ දැන් අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් කල් අපි ආපු දැන් යම් කිසි අපි මුලින්ම හඳුන්වා දීම් වැඩසටහන් පිළක් මේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේකේදී අපි මුලින්ම කතා කරා බ්ලොග් එකක් කියන්නේ මොකද්ද සහ ඒක ඇති වැදගත්කම ගැන. එතකොට අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මේ බ්ලොග් එකක් කියවන්නේ. එහෙම නැත්නම් කොහොමද අන්තර්ජාලයේ ලියවෙන බ්ලොග් අඩවියක් හෝ බ්ලොග් තමුන් කැමති යම්කිසි බ්ලොග් අඩවි ගණනාවක් කියනවනම් ඒවා තමුන්ට අවශ්‍ය පරිදි කොහොමද කියවන්නේ, මේවා සමග අපි කොහොමද එකතු වෙන්නේ කියන කාරණාව තමයි අපි අද දවසේ අපේ තුන්වෙනි වැඩසටහනේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ආනන්ද, දැන් මම ඔබගෙන් අහන්න කැමතියි දැන් මෙහෙම ප්‍රශ්නයක්. කාට හරි අපේ මේ වැඩසටහන සම්බන්ධ නැ අපේ තුමු පාසල් ශිෂ්‍යෙක් කියලා.
ඔව්.
මේ ශිෂ්‍යෙක්ට ඇති වෙන්න පුළුවන් දේ තමයි දැන් මෙච්චර මේ වැඩසටහන් දෙක පුරාවට කතා කරා මොකද්ද බ්ලොග් එකක් කියන්නේ, මොකද්ද වැදගත්කම. දැන් එතකොට ඊගාට මතුවෙන ගැටලුව තමයි හරි දැන් බ්ලොග් කියලා දෙයක් කියනවනම් මේවා මෙච්චරකල් මට හම්බෙලා නැද්ද? මෙච්චරකල් මම අන්තර්ජාලයේ සැරිසරනකොට මම මේවට ගොඩ වැදිලා නැද්ද? කොහෙද බ්ලොග් තියෙන්නේ? මොනවද සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ බ්ලොග්? මේ කොහොමද මේ ප්‍රශ්නෙට අපි මුලින්ම සරල උත්තරයක් දීලා මං හිතන්නේ අපේ වැඩසටහනට ආරම්භයක් ලබා ගන්න පුළුවන් කියලා අද දවස.
ඔව්, ඒක ගොඩක් හොඳයි වරුණ. මම හිතන්නේ අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක් අනිවාර්යයෙන්ම බ්ලොග් අඩවියකට මොනම වෙලාවක හරි ගොඩ වැදිලා බ්ලොග් අඩවියක් පරිශීලනය කරලා ඇති කියලා අපිට කියන්න පුළුවන්. මොකද අපිට හමු වෙන වෙබ් අඩවි වලින් අතිවිශාල ප්‍රමාණයක් බ්ලොග් අඩවි තමයි සැලකිය යුතු ප්‍රමාණයක්. ඒ නිසා සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් අන්තර්ජාලයේ පරිශීලනයට යොදවන කෙනෙකුට බ්ලොග් අඩවි අනිවාර්යෙන් හම්බ වෙන්න තියෙන ඉඩකඩ බොහොම ඉහළයි. අනිත් පැත්තෙන් අපිට කියන්න පුළුවන් බ්ලොග් අඩවි ප්‍රමාණය අති විශාල නිසා, බිලියන ගණනක් බ්ලොග් අඩවි තියෙන නිසා අපිට යම් කිසි තෝරා ගැනීමකින් හොයා ගැනීමකින් තමයි වඩා ඵලදායක කියවීමක් බ්ලොග් අවකාශයේ කරන්න පුළුවන් වෙන්නේ. එමෙන්නතු අහම්බෙන් අපට හම්බ වෙන බ්ලොග් අඩවි පමණක් අපිට පරිශීලනය කරොත් ඇත්තටම ඒක ඒ තරම් ඵලදායක වෙන්නෙත් නෑ. කාලය අපතේයමක් වෙන්න පුළුවන්. එක එක පුද්ගලයන්ගේ රුචිකත්වයට ගැළපෙන දෙයක් හමු නොවෙන්න පුළුවන්. එනිසා හරියට අපි දැන් පොත්පත් කියවන්න යොමු වෙන වෙලාවට පොත් සාප්පුවකට ගිහිල්ලා අපි ඒ අංශයේ පොත්පත් හොයා බලනවා වගේ, සමහරු කැමති නවකතා කියවන්න, සමහරු කැමති දේශපාලනය ගැන කියවන්න, සමහරු කැමති සංග්‍රහ කියවන්න. ඉතින් ඒ රුචිකත්වයට අනුව ඒ උචිත තැන්වලට ගිහිල්ලා පොත්පත් හොයාගන්න. ඒ වගේ බ්ලොග් අඩවි හොයා ගැනීම සඳහාත් බොහොම ඉහළ මට්ටමේ යාන්ත්‍රණ පවතිනවා. බ්ලොග් සෙවුම් යන්ත්‍ර, බ්ලොග් අඩවි සඳහා තියෙන පෝර්ටල් එකක් කියන්නේ එක්තරා විදිහක මධ්‍යස්ථානයක් වගේ තැනක්. ඊට පස්සේ බ්ලොග් සින්ඩිකේටර් තියෙනවා. විවිධ ආකාරයේ බ්ලොග් ලයිස්තු, ඩිරෙක්ටරි, කැටලොග් අඩවි පවතිනවා. එක් එක් විශේෂ ක්ෂේත්‍රයට අනුව, සමහරලාට එක් එක් රටවල් වලට අනුව, සමහරලාට එක් එක් භාෂාවන්ට අනුව වර්ග කෙරුණු බ්ලොග් ගොනු දැක ගන්න පුළුවන්. ඊට අමතරව බ්ලොග් පළ කරන බ්ලොග් රචකයන් විසිනුත් තමන්ගේ අන්තර්ගතය වර්ගීකරණය කරගන්න. මේ ක්‍රම නිසා පාඨකයෙකුට පුළුවන්කම ලැබෙනවා තමාට කියවන්න අවශ්‍ය වෙන විෂයයට අදාළ තමාට කියවන්න අවශ්‍ය වෙන තාලයට ගැලපෙන තමන්ගේ විදිහට ගැලපෙන බ්ලොග් අඩවි හොයාගන්න. මං හිතන්නේ අපි ඒ වගේ එක තැනක් ගැන කතා කරලා අපේ සාකච්ඡාව ආරම්භ කරොත් හොඳයි කියලා.
ඔව්.
මේ ටෙක්නොරාටි කියන වෙබ් සෙවුම් යන්ත්‍රය, බ්ලොග් අඩවි සෙවුම් යන්ත්‍රය. ඒක තමයි ඇත්තටම බ්ලොග් අවකාශයේ මුල්ම කාලේ ඉඳන් තියෙන ප්‍රධානම බ්ලොග් අගනගරය වගේ තැන. බ්ලොග් අවකාශයේ අගනගරය වගේ තැනක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතෙන්ට ගියොත් අපි දැන් අපේ පොඩ්කාස්ට් එකේ සටහන් වල අපි දාන්නම් මේ ලින්ක්ස්. එතකොට අපි ශ්‍රාවකයන්ට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ අඩවි. ටෙක්නොරාටි අඩවියට ගියොත් ඒක සාමාන්‍ය සෙවුම් යන්ත්‍රයක කොටසක් ඒ අඩවියේ තියෙනවා. ඊට අමතරව බ්ලොග් වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා අතිවිශාල පුළුල් අර්ථයකින්. ව්‍යාපාරික, තාක්ෂණික, දේශපාලනික, ක්‍රීඩා ආදී විවිධ අංශවල, ඊට පස්සේ ඡායාරූප, වීඩියෝ ආදී নানা ප්‍රකාර උපප්‍රවර්ග වලට වර්ගීකරණය කරලා තියෙනවා. ඊට අමතරව මේ ටෙක්නොරාටි අඩවියේ තියෙන විශේෂ සේවාවක් තමයි ටෙක්නොරාටි ටැග් කියලා ටැග් වර්ගයක් හඳුන්වා දීලා තියෙනවා. ඒක ඉතාම බ්ලොග් අවකාශයේ මුල් කාලේ ඉඳන්ම තිබුණු පහසුකමක්. මේ පහසුකම දැන් විවිධ බ්ලොග් සේවා සපයන්නනුත් ලේබල් හැටියට, එහෙම නැත්නම් කැටගරි හැටියට හෝ ප්‍රවර්ග හැටියට තමන්ගේ සේවාවට අන්තර්ග්‍රහණය කරගෙන තියෙනවා. මේ මං කියන කාරණේට උදාහරණයක් දුන්නොත් සාහිත්‍ය ගැන බ්ලොග් සටහනක් ලියන බ්ලොග්කරුවෙක් සාහිත්‍යයට සම්බන්ධ ටැග් කීපයක් එල්ලනවා මේ බ්ලොග් ලිපියේ. ලිටරචර්, ඉංග්ලිෂ්, සිංහල, හරි මොනවා හරි ඒ වගේ ඊට අදාළ වෙන. එතකොට ඒ ආශ්‍රිතව මේ සෙවුම් යන්ත්‍රයක් පාවිච්චි කරන කෙනෙකුට එම ටැග් එක සහිත ලිපි වඩා පහසුවෙන් ඉක්මනින් හොයාගන්න පුළුවන් ටෙක්නොරාටි වගේ තැනකට ආවොත්. ඒ නිසා මේ වගේ සෙවුම් යන්ත්‍රයක් සහ පෝර්ටල් එකක් පාවිච්චි කිරීමෙන් වඩා පහසුවෙන් තමන්ගේ රුචිකත්වයට ගැළපෙන, තමන් හොයන තොරතුරු ලබා දෙන බ්ලොග් අඩවි ඉක්මනින් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ගැන බ්ලොග් ලියන අයගේ පැත්තෙනුත් උනන්දු වෙන්න වෙනවා. තමන්ගේ අන්තර්ගතය පාඨකයන් කරා ඉක්මනින් ළඟා කරවන්න වඩා හොඳ ටැග් සහ අදාළ වචන සහිත ලිපි රචනා කිරීම ඊට පස්සේ පාඨකයන්ගේ පැත්තෙන් ඒවා පහසුවෙන් හොයාගෙන අල්ලාගෙන කියවන්න යදාගන්න පුළුවන්. ඉතින් ඒකයි ටෙක්නොලොජි අඩවියේ ප්‍රධාන ලක්ෂණය.
ඔව්. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් අපි හිතමු අපි සනත් ජයසූරිය ගැන අපේ බ්ලොග් රචකයන් 10 දිනක් කියලා තියෙනවා.
ඔව්.
යම්කිසි ලිපි. එතකොට මේගොල්ලොන්ගේ මේ ලිපිවල අර ඒ කියන්නේ හරියට නිකන් මේ ලිපිය අන්තර්ගතය ගැන පුංචි මේ ලිපිය සනත් ජයසූරිය ගැන අන්තර්ගතයි කියලා ලේබලයක් ගහලා තියෙනවා.
අන්න හරි.
එතකොට අර කවුරු හරි කෙනෙක් අපේ බ්ලොග් කියවන්නත් අවශ්‍ය වුණොත් මේ සනත් ජයසූරිය කියලා දැන් බ්ලොග් සෙවුම් යන්ත්‍රයක ඇතුළත් කරොත් අර බ්ලොග් අඩවි 10 ඒ කෙනාට බලන්න පුළුවන්. මොකද ඒ බ්ලොග් අඩවි ඒ ලිපි 10 ඇතුළත් වෙලා තියෙන ලේබලයක් ගහලා තියෙනවා මේ ලිපිය සනත් ජයසූරිය ගැන අඩංගුයි
කියලා. අන්න හරි. ඒ වගේ
හිතන්නේ මේක. ඔව්. ඉතින් මේ වගේ දෙයක්. මොකද මේවා හරිම ප්‍රබල දේවල්. ඉතින් මේක නිසා හරිම ලේසියෙන් අපිට කැමති බ්ලොග් කියවන්නට පුළුවන්. එතකොට දැන් තවත් ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. දැන් කාට හරි දැන් මම අපි මුලින්ම කතා කරපු දේදී කාට හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකක් හරි මේ නිර්වචනයක් තියනවාද, මේක බ්ලොග් එකක්, මේක වෙබ් අඩවියක්, සාමාන්‍ය වෙබ් අඩවිය, මෙහෙම අඳුරගැනීමේ මොකක් හරි නිශ්චිත ක්‍රමයක් තියනවාද ආනන්ද? ඒ කියන්නේ දැන් ඔබ කිව්වා දැන් අනිවාර්යයෙන්ම අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක් කවදා හරි බ්ලොග් අඩවියකට ගිහිල්ලා ඇති කියලා.
ඔව්.
දැන් එතකොට අනිත් පැත්තට අහන ප්‍රශ්නේ තමයි මම ගිහිල්ලා ඇති, එහෙනම් මට ඔක අඳුරගන්න බැරි වුණා. කොහොම මොකක් හරි විද්‍යාවක් තියනවාද මේක බ්ලොග් එකක් කියලා අඳුරගන්න? මොකක් හරි ඒ ලියන කෙනා මොකක් හරි විශේෂ සංකේතයක් හදනවද? මොකද්ද මේක අඳුරගන්න යම් කිසි ක්‍රමයක් තියනවාද අපිට?
ඔව්. දැන් අද වෙනකොට බ්ලොග් අඩවිවල තිබුණු ගොඩක් ගුණාංග අනිත් වෙබ් අඩවිවලටත් අන්තර්ග්‍රහණය වෙලා තියෙනවා. අනිත් වෙබ් අඩවිවල තිබුණු ගුණාංග බ්ලොග් අඩවිවලට අන්තර්ග්‍රහණය වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට දැන් බ්ලොග් අඩවියේ තියෙන කාලානුක්‍රමික ප්‍රකාශන ක්‍රමය, අලුත් ලිපි පිළිබඳ තොරතුරු ඉක්මනින්ම ඉහලින්ම සඳහන් වෙනවා වෙබ් පිටුවේ, ඒවා RSS පෝෂකයක් මගින් එළියට නිකුත් කරනවා. මේ ලක්ෂණ වෙනත් වෙබ් අඩවිවලත්, බ්ලොග් නොවන වෙනත් වෙබ් අඩවිවලටත් ඇතුල් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් වෙනස් නොවන ස්ථිතික වෙබ් පිටු ප්‍රොෆයිල් වගේ දේවල් පවත්වාගෙන යන වෙබ් අඩවිවල තිබුණු ලක්ෂණ බ්ලොග් සේවාවන් විසින් ඇතුල් කරගෙන තියෙනවා. මේ ආකාරයෙන් මේක කිසියම් විදිහක කලවම් වීමක් වගේ දෙයක් දැන් වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අංශ දෙකේම තිබුණු හොඳ දේවල් එකතු වෙලා වඩා හොඳ වෙබ් අවකාශයක් නිර්මාණය කරගන්න ගන්න උත්සාහයක් තමයි ඇත්තට මේකෙදි දකින්න ලැබෙන්නේ. නමුත් ඒ කෙසේ වෙතත් බ්ලොග් අඩවියකදී නම් අපිට දැක ගන්න පුළුවන් එක කාරණයක් තමයි ඔවුන් අපට ලබා දෙන RSS පෝෂකය කියන එක, ෆීඩ් එක කියන එක.
ඔව්,
මේ ෆීඩ් එක සාමාන්‍යයෙන් අපේ අලුත් බ්‍රවුසර් එකක, වෙබ් බ්‍රවුසර් එකක, එහෙම නැත්නම් වෙබ් ගවේෂකයක, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ෆයර්ෆොක්ස් වගේ එකක නම් අඳුනා ගන්න පුළුවන් මේ ලිපිනය සහිත බාර් එකේ විශේෂ තැඹිලි පාට සලකුණකින් අපට දැනුම් දෙනවා මේ අඩවියේ RSS පෝෂකයක් තියෙනවා. ඔබට මේකට දායකත්වයේ අරගෙන මේකේ සිද්ධ වෙන්නේ මොනවද කියලා දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕක එක සංඥාවක් මේ බ්ලොග් අඩවියකට ආවම අපට දැක ගන්න ලැබෙන. නමුත් දැන් මේ ලක්ෂණය වෙනත් වෙබ් අඩවිවලටත් ඇතුල් වෙලා තියෙන බවත් අපි මතක තියාගන්න ඕන. නමුත් මේ RSS පෝෂකය අපට ගොඩක් ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බ්ලොග් අඩවියක පළවෙන්නේ මොනවද, කවදද පළවෙන්නේ, අලුතෙන් මොනව හරි පළවෙලා තියෙනවද කියන තොරතුරු දැනගන්න.
හොඳයි, දැන් අපි මූලික අදහසක් ලබා ගත්ත කොහොමද බ්ලොග් පරිශීලනය කරන්න කියලා. එහෙමනම් ඉතින් අපි මල විරාමයකට යමු වෙලා නැවතත් දෙබස සංවාදශීලී පොඩ් විකාශය සමග එකතු වෙමු. නැවතත් ඔබ එක්තු වන්නේ දෙබස සංවාදශීලී පොඩ්ඩිකාශය සමග. දැන් ආනන්ද අපි කතා කර කර හිටියා මේ RSS ෆීඩ්, එහෙමත් නැත්නම් RSS පෝෂක කියලා දෙයක් ගැන.
ඔව්.
මම හිතන්නේ මේ RSS කියන වචනේ තේරුම රියල් සිම්පල් සින්ඩිකේෂන් කියන එක.
රියල් සිම්පල්
සින්ඩිකේෂන්. එතකොට දැන් මේ RSS ෆීඩ් වලින් කොහොමද අපි ප්‍රයෝජන ගන්න? දැන් මේ RSS අපි වෙබ් අඩවියකට ගියොත් හරි අපි දකිනවා ඔබ කියපු ආකාරය අර තැඹිලි පාට සලකුණා මේක එකතු කරගන්න කියලා කියනවා. කොහොමද මේවා ප්‍රයෝජනෙට ගන්න? මේක ගැන අපි පොඩ්ඩක් විස්තර කරමු.
ඔව්. දැන් අන්තර්ජාලයේ තිබෙන වෙබ් අඩවි ප්‍රමාණය මෙතකයි කියලා ගණන් කරලා නිම කරන්න බෑ. බ්ලොග් අඩවි ප්‍රමාණයත් එහෙමයි බිලියන ගණනක් තියෙනවා. ඉතින් හැමදාම හම්බ වෙන බ්ලොග් අඩවි පහු කරගෙන යනවා. ආය ආපහු එන්න අපිට මතක හිටින්නෙත් නැහැ. සමහර ලාවට ඒ වගේ තියෙන අලුත්තරතුරු බලන්න නැවතත් ඒ බ්ලොග් අඩවියට යන්න ඕන. එහෙම නැත්නම් හැමදාම ඒක උදේට බලනවද? එහෙම නැත්නම් අපිට මොනවාරි විශයක් ගැන දැනගන්න ඕන නම් හැමදාම උදේට සෙවීම යන්ත්‍රය පාවිච්චි කරලා අලුතෙන් අඩවියක් හොයාගෙන කියවන්න ගන්නවද? මීට වඩා ලේසි ක්‍රම කීපයක් අන්තර්ජාලයේ පරිශීලනය කරන්නන් පාවිච්චි කරනවා. එයින් එකක් තමයි ෆීඩ් රීඩර්ස් කියන්නේ පෝෂක කියවණයන් කියන්නේ. එතකොට මේ RSS එකක් නිකුත් කරන අඩවියක් අපිට මේ පෝෂක කියවණයකට එකතු කරගන්න පුළුවන්. පෝෂක කියවණයකට හොඳම උදාහරණයක් තමයි Google Reader කියන එක. මේක සාමාන්‍ය ඊමේල් ගිණුමකට සමාන කරන්න පුළුවන්. ඔබ Gmail ගිණුමක් ඇතුළත දැකලා තියෙනවා නම් Google Reader එකක ඇතුළත් Gmail ගිණුමක තත්ත්වයට සමාන කරන්න පුළුවන්. මේකේ වෙනස තියෙන්නේ අපේ මේ ගිණුම ඇතුළට ලැබෙන්නේ කවුරුන් හෝ එවන පණිවිඩ නෙවෙයි, කවුරුන් හෝ එවන ඊමේල් නෙවෙයි. ඒ වෙනුවට අපි අර විදිහට එකතු කරගත්ත විවිධ වෙබ් අඩවිවල සිරස්තල සහ ලිපි තමයි අපේ කියවණයට ලැබෙන්නේ. අපි අර තැඹිලි පාට සලකුණෙන් දක්වන RSS පෝෂකය ඒක වෙබ් ලිපිනය වගේම තවත් ලිපිනයක්. ඒ ලිපිනය මේ කියවණයට එකතු කරගන්න. ඒ කියවණය ඊට පස්සේ ඒ ලිපිනය ඔස්සේ අර වෙබ් අඩවියේ පළවෙන ලිපි ඇද ගැනීමක් කරනවා. වෙබ් අඩවිය පැත්තෙන් මේවා නිකුත් කිරීමක් කරනවා පුවත්. ඉතින් මේක තමයි අපි අර කලින් වැඩසටහන්වල කතා වුණේ. බ්ලොග් අඩවියක තියෙන සමත්කමක් තමයි වඩා වේගයෙන් පාඨකයන් කරා ළඟාවීමේ හැකියාව කියලා. එතකොට මේ ලේඛකයා යම් තැනක ඉඳන් ලියලා පළකිරිමි බොත්තම එබු සැනකින් අන්තර්ජාලයේ සිසාරා මේ සංඥාව ගමන් කරනවා. ඒක අල්ලා ගැනීමේ හැකියාව මේ සෙවුම් යන්ත්‍රවලටත් තියෙනවා. අර ඇතුල් කරගත්ත පෝෂක කියවණයන්ට ෆීඩ් රීඩර් වලට උදාහරණයක් දුන්නොත් Google රීඩර් එකට තියෙනවා. ඉතින් අපි ඒ වගේ රීඩර් ලයිස්තුවකුත් අපි රීඩර්ස් 3-4ක ලයිස්තුවක් අපි අපේ බ්ලොග් සටහනේ පළ කරමු. එතකොට අපේ මේ වැඩසටහන අහන අයට පුළුවන් එයින් හොඳ එකක් තෝරාගෙන බ්ලොග් කීපයක් ඒකට ඇතුල් කරගෙන බලන්න මොන විදිහටද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේක තමයි ඇත්තටම බ්ලොග් කියවන්න යදා ගන්න පුළුවන් හොඳම ක්‍රමය. ඔබට කිසියම් ගන්නාසුළු බ්ලොග් අඩවියක් හම්බ වුණොත් ඒක ඇතුල් කරගන්නවා ෆීඩ් රීඩර් එකට. ඊට පස්සේ ඒක ඇතුලේදී පුළුවන් වර්ගීකරණය කරගන්න, ලයිස්තුගත කරගන්න පුළුවන් සාහිත්‍ය යටතේ, භාෂාව යටතේ, දේශපාලන යටතේ, දේශපාලන මතිමතාන්තර යටතේ එක එක වර්ගවල බ්ලොග් අඩවි වෙන වෙනම ගොනු කරගන්න පුළුවන්. එතකොට හැමදාම අන්තර්ජාලය පරිශීලනය කරන්න එන වෙලාවට මුළු අන්තර්ජාලය පුරාම එහෙ මෙහෙ සැරිසරමින් දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ විශේෂ හේතුවක් තිබුණොත් ඇරෙන්න. ඒ වෙනුවට ඔබේ කියවීම් ලයිස්තුව ඔබේ ෆීඩ් රීඩර් එක ඇතුලේ තියෙනවා. ඔබ කරන්නේ ඒක පරිශීලනය කරන එක හරියට ඊමේල් පරීක්ෂා කරනවා වගේ. ඉතින් බ්ලොග් අඩවි පරිශීලනය කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඕක.
එතකොට දැන් අපිට පැහැදිලි, දැන් අපිට හරි ලේසියෙන් බ්ලොග් කියවන්න පුළුවන් කියලා. මොකද දැන් සාමාන්‍ය කෙනෙක්ට ඇති වෙන, ඔබ ඉස්සලක කිව්වා වගේ ඇති වෙන ගැටලුව තමයි මම කියවන්න කැමති බ්ලොග් ලිය අඩවි 100ක් විතර තියෙනවා. සමහර විට මේ බ්ලොග් අඩවි 100ම එක සතියක් ඇතුළත ලියවෙන්නේ නැහැ. සමහර ලාවට මේ ලියවෙන්නේ එක සතියක් ඇතුළත බ්ලොග් අඩවි 10ක් විතර. නමුත් දැන් සාමාන්‍ය වෙබ් අඩවි අපි ගත්තොත් මේ වෙබ් අඩවි 100 දේවා වෙබ් අඩවි 100ක් කියලා හිතුවොත් එහෙම මේ වෙබ් අඩවි 100ටම ගිහිල්ලා බලන්නට ඕනේ අලුතෙන් යමක් අන්තර්ගත වෙලාද කියලා. නමුත් මම හිතන්නේ මේ RSS පෝෂක වගේ දේවල් භාවිතා කරනකොට අපිට අර මේ සතිය ඇතුළත අලුතෙන් ලියාපල වෙච්ච බ්ලොග් අඩවි 10 පමණක් අලුත්ම සිරස්තලා අපේ රීඩර් එකට එකතු කරගන්න පුළුවන්. එහෙම නේද ආනන්ද?
ඔව් ඒක ඇත්ත. ඒතකොට ඒ සතිය ඇතුළත අපිට ලැබෙන දේ පමණක් කියවන්න පුළුවන්. අනිත් එක තමයි හිතන්න අපිට මාසයක් විතර ප්‍රමාද වුණා කියලා. ඒත් අපේ රීඩර් එක ඇතුළේ මේ මාසෙම දේවල් එකතු වෙලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණය කියව ගන්න පුළුවන් එක තැනක ඉඳලා. එහෙම නැත්නම් ආයෙ මුළු මාසෙම දේවල් හොයන්න වෙබ් අඩවි 100ක් පුරා හතර හතේ අපි දුවන්නේ නැහැ.
එතකොට දැන් මේක Google රීඩර් වගේ සේවාව පාවිච්චි කරන මේ තමුන්ගේ, එතකොට තමුන්ගේ පෞද්ගලික රුචි අරුකත්වය මත පදනම් වෙන දෙයක්. එතකොට දැන් බ්ලොග් කියවීම සඳහා මේ වගේ පොදු ස්ථාන මේ තියෙන්නේ මේවා විතරද? ඒ කියන්නේ මේ RSS පෝෂක අපි එකතු කරගෙන භාවිතා කරන Google රීඩර් වගේ උපාංග විතරද තියෙන්නේ බ්ලොග් කියවීම සඳහා? ඒ ඊට අමතරව නැද්ද පොදු උදාහරණයක් විදිහට අපි ගමු සිංහල බ්ලොග් අවකාශය ගැන. මේ සිංහල බ්ලොග් අවකාශය ගැන උනන්දු වෙන කෙනෙක්ට අපි හිතමු සිංහල බ්ලොග් අඩවි 300ක් තියෙනවා කියලා. මේ 300ම පළවෙන අලුත් දේවල් බලා ගන්න තැනක් නැද්ද?
ඔව් ඇත්තටම
හරි තියෙනවාද?
ඇත්තටම තියෙනවා. දැන් සිංහල බ්ලොග් සින්ඩිකේටරේ කියන අඩවිය මේකට හොඳම තැනක්. මේක බොහොම කාලාන්තරයක් තිස්සේ බ්ලොග් අඩවි කීපයක ඉඳන් වර්ධනය වෙලා ඇවිල්ලා විශාල ප්‍රජාවක් හැටියට ගොනු වෙලා තියෙන මැදිස්ථානයක් කියලා කියන්න පුළුවන්. ඒකේ ඇත්තටම සිංහල භාෂාවෙන් පළ වෙන බ්ලොග් අඩවි බහුතරයක් අතිවිශාල සංඛ්‍යාවක් පළ වෙනවා. හරියට අර Google Reader එකේ ඇතුලේ පුද්ගලිකව අපි කියවනවා හා සමානව ප්‍රසිද්ධ අවකාශයේ ඒවා එකතු කරලා ගොනු කරලා නිකුත් කිරීමක් කරනවා. මේක සිංහල බ්ලොග් කියවණේ කියන අඩවිය. ඊට අමතරව තව සින්ඩිකේටර් කීපයක් ලංකාවේ බ්ලොග් අවකාශයේ තියෙනවා. කොත් කියලා බ්ලොග් අඩවියක් තියෙනවා, තව අචාරු කියලා බ්ලොග් අඩවියක් තියෙනවා, ඊට පස්සේ SL blogs කියලා එකක් තියෙනවා. ඉතින් මේ 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 වගේ තියෙන ලක්ෂණය තමයි කිසියම් ප්‍රජාවක ඉලක්ක කරගෙන ඔවුන්ට කියවීම සඳහා සංග්‍රහ කරන බ්ලොග් යම්කිසි ප්‍රමාණයක ලිපි එක අඩවියක් හරහා නිකුත් කිරීම. විවිධ තැන්වල ඉඳන් ලියන අයගේ සිරස්තලත් ලිපි වලින් යම් කොටසකුත් එතනදී දැක ගන්න පුළුවන්. අවශ්‍යයට කෙලින්ම මේ බ්ලොග් අඩවිය කරා ගිහිල්ලා වැඩි දුර කියවන්න පුළුවන්. තමුගේ සිද්ගත් මාතෘකා තියෙනවා වගේ පේනවා නම් එතන. ඉතින් මේක හරිම විශේෂ සිද්ගත් නසුළු දෙයක් බ්ලොග් කියවන්න එළඹෙන කෙනෙකුට.
මම හිතන්නේ අපිට පුළුවන් වෙයි අපේ බ්ලොග් සටහනේදී මේ බ්ලොග්ස් ඉන්ඩිකේටර් වල ලිපිනයන් සඳහන් කරන්න. එතකොට උනන්දු වෙන කෙනෙකුට පුළුවන් වේවි මේවට ගිහිල්ලා හරියටම බලාගන්න මොකක්ද මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ සරලව ගත්තොත් අලුතෙන්ම පළවෙන ලිපිය තමයි සින්ඩිකේටරේ උඩින්ම දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ යම්කිසි දැන් අපි හිත උදාහරණයක් විදිහට ඔබ සහ මම බ්ලොග් කරන්නේ යදෙනවා නම් ඔබ මේ වෙලාවේ බ්ලොග් ලිපියක් ලියුවත් ඒක දැන් තව ටික මොහොතකින් සින්ඩිකේටරේ දැర్శණය වෙනවා. මම තව පැය භාගකට පස්සේ අලුත් ලිපියක් ලියනවා. එතකොට ඔබේ මුලින්ම දිස්වෙන්නේ මගේ ලිපිය තමයි සින්ඩිකේටරේ. මොකද මේක අර කාලානුක්‍රමික බව තිබෙන නිසා.
ඔව්.
ඉතින් මේක හරහා අපිට හරිම ලේසි බ්ලොග් අවකාශය සමග සම්බන්ධ වෙන්න. මම හිතන්නේ ආනන්ද දැන් මේ මීට අමතරව දැන් අපි දන්නවා සිංහල Firefox මුදුකාංගේ. මේ මුදුකාංගේ මම හිතන්නේ මේ දැන් ඉංග්‍රීසි Firefox version එකේ තියෙන්නේ මේ latest headlines වලට ඒත් වෙන්න මම මේ headlines tab එක වෙනුවට සිංහල Firefox මුදුකාංගේ තියෙන මේ සිංහල බ්ලොග් කියවනේ එකතු කරගෙන මේ අලුත්ම පළවෙච්ච බ්ලොග් අඩවිය වල සිරස්තල. මම ඔව් ඉතින් ඒක හරීම මේ මම කියන්නේ බ්‍රවුස් දැන් මම හිතන්නේ මම මේ සේවාව පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මට හරීම ලේසි. මම සින්ඩිකේටරේට යන්නත් අවශ්‍ය නැහැ. සිංහල බ්ලොග් වල පළවෙන අලුත්ම ලිපි මම බලාගන්නේ හැම වෙලේම latest headlines කියන මේ ටැබ් එක යටතේ මම හැමදාම බලාගන්න Firefox හරහා. ඒ කියන්නේ මගේ බ්‍රවුසරේ හරහාම මට ඒ පහසුකම ලැබිලා තියෙනවා.
ඔව්.
ඉතින් මම හිතන්නේ මේ වගේ ඒවා නිසා ගොඩක් වෙලාවට මේ දැන් කවුරු හරි අපි මේ වැඩසටහන පිළ අහගෙන ඉන්න කෙනෙක්ට යම්කිසි චකිතයක් ඇති වුණා නම් මේ බ්ලොග් කියන එක හරි අමුතු දෙයක්. මේවා මේ කියවන්න මං දන්නේ නැහැ මොනවද. නමුත් ඒක එහෙම අමුතු දෙයක් නෙමෙයි. මේක හරිම සරල දෙයක්. සහ මේක පරිශීලනය කරන්න මේ සාමාන්‍ය වෙබ් අඩවියකට වඩා ලෙහෙසි කියන මේ කාරණේ තමයි හිතට ගන්න ඕනේ. එහෙම නේද ආනන්ද?
ඒක ඇත්ත. ඒ කියන්නේ මේක අප සොයා එනවා. ඇත්තටම කියනවා අපි අපි අපිට ඒ තරම්ම මේ දුරදිග ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිත් ඒ බ්ලොග් අඩවියත් අතර සම්බන්ධය බොහොම පහසුවෙන් තහවුරු කරගන්න පුළුවන් කියන්නේ. දැන් ඔය කියපු අර සින්ඩිකේටරේ ලක්ෂණය තමයි ටෙක්නොරාටි අඩවියෙත් තියෙන්නේ. අප ලියන සියලුම බ්ලොග් අඩවි ටෙක්නොරාටි අඩවි කාලානුක්‍රමිකව පිළිබිඹු වෙනවා. ඒ වර්ගීකරණයන්ට භාෂාවන්ට ප්‍රවර්ගයන්ට අනුකූලව ඒ අඩවි මොනවාම හෝ තැනකින් ඒ සියලුම අන්තර්ගතේ මතුවෙනවා. ඉතින් ඒ වගේ තැනක ටිකක් වෙලා සැරිසරුවොත් පුදුමාකාර රසවත් විචිත්‍ර බ්ලොග් අඩවි හොයාගන්න පුළුවන්. කියවන්න නරඹන්න සමහරලාට ප්‍රතිචාර දක්වන්න බොහොම හොඳ සංවාද ඇති කරගන්න. මේ වගේ සින්ඩිකේටර් තියෙන තව තැනක් තමයි wordpress.com කියන බ්ලොග් සේවාවේ තියෙන මුල් පිටුව. ඒකෙදි ඔවුන්ගේ සියලුම wordpress.com යටතේ තියෙන සියලුම බ්ලොග් අඩවිවල අලුතම පළවන ලිපි ලේඛන වල සිරස්තල දැක ගන්න පුළුවන් මධ්‍යස්ථානයක් හතරම. ඒක බොහොම බලපෑම් ඇති කරනවා මම හිතන්නේ Google සෙවුම් යන්ත්‍රයේ පවා. මොකද ඒ එතනදී ඇති කර එතනදී යොදලා තියෙන keywords tags වගේ දේවල් ඉතාම ඉහළින් වළංගු හැටියට සලකනවා ප්‍රධාන පෙළේ සෙවුම් යන්ත්‍ර. ඒ නිසා එතනත් හොඳ තැනක් බ්ලොග් අඩවි හොයාගන්න. ඇත්තටම අපේ පොඩ් විකාශයත් මම දැක්ක දෙතුන් වතාවක් නු මේ ඒකේ ඒ මුල් පිටුවේ මේ පොඩ්කාස්ට් යටතේ දැක ගන්න ලැබුණා.
එතකොට ආනන්ද මම හිතන්නේ දැන් අපි කවුරුත් අන්තර්ජාලයේ සාමාන්‍ය සැරිසරන්නකින් දෙන්න දන්න දෙයක් තමයි මේ
අද මම Facebook කියලා මේ තව එකක් එකතු කරන්න කැමති වරුණ
ඔව්
අර අපි Google Reader පාවිච්චි කිරීම ගැන කිව්වනේ ඒකෙදි ඔව් දැන් බොහොම ඵලදායක විදිහට බ්ලොග් අවකාශය නිරීක්ෂණය කරන්න ක්‍රමයක් තියෙනවා Google blog සෙවුම කියන Google blog search කියන සෙවුම් යන්ත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් බ්ලොග් අවකාශයේ විශාල හරස්කඩක් නිරීක්ෂණය කරන්න කියවන්න මේක කරන්නේ කොහමද මේකේ තියෙන keyword alert කියලා එකක් මේ සෙවුම් යන්ත්‍රයට අපි ඇතුල් කරන වචන උදාහරණයක් හැටියට හිතන්න අපි ඇතුල් කරා කියලා මේ පටිගත කරන දවසට පහවදා මාටින් වික්‍රමසිංහ මහතාගේ සංවත්සරය දීලා තිනවා අපි මාටින් වික්‍රමසිංහ කියලා යෙදුවා කියලා හිතන්න සිංහල භාෂාවෙන් එතකොට මාටින් වික්‍රමසිංහ පිළිබඳ සෙවුම් ප්‍රතිඵලයක් එනවා සර්ච් රිසල්ට් එකක් එනවා ඒක පැත්තකින් අපිට ලැබෙනවා මේක පිළිබඳ කීවර්ඩ් ඇලර්ට් එකක් ඒ කියන්නේ මේ වචනය සහිත ලිපියක් මීට පස්සේ පළ වුණොත් අපිට දැනගන්න සලස්සන්න මේ සෙවුම් යන්ත්‍රයට පුළුවන්. ඉතින් මේ ඇලර්ට් එක අපිට එකතු කරගන්න පුළුවන් අපේ Google කියවනේට. මේ ආකාරයට විශාල වචන හරස්කඩක් සාහිත්‍ය, දේශපාලනය, මහින්ද රාජපක්ෂ, යුද හමුදාව, LTTE හෝ මේ මම මේ උදාහරණ කීපයක් දුන්නේ මේ විදිහට වචන ගණනාවක් අපිට ඇතුල් කරගත්තොත් අපේ කියවනේට විවිධ රුචිකත්වයන් අනුව දැන් උදාහරණයක් හැටියට කෙනෙක් කිසියම් පාසල් ව්‍යාපෘතියකට හොයනවා වෙන්න පුළුවන් ඔසාමා බින් ලාඩන් ගැන. හැමදාම උදේට නැගිටලා ඔසාමා බින් ලාඩන් කියලා සෙවුම් යන්ත්‍රයක ගහලා හැමදාම එකම සෙවුමේ යෙදෙන එක ඒ තරම්ම කාර්යක්ෂම නැහැ. ඒ වෙනුවට මේ වගේ සෙවුම් පිළිබඳ දැනුම් දෙන ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් අපට. මේ කීවර්ඩ් ඇලර්ට් කියන එක තමුන්ගේ කියවණේට ඇතුල් කරගත්තොත් ලෝකේ කොයි දිග්භාගයෙන් මේ වචනේ සහිත ලිපියක් පළ වුණත් අපිට ඒක දැක ගන්න පුළුවන්. අපි ඇතුල් කරගෙන නැති අපි කවදාවත් ගිහිල්ලා නැති වෙබ් අඩවියක බ්ලොග් අඩවියක වුණත් ඒක පළ වුණොත් අපිට ඒ සැනෙන් අපිට දැන ගන්න ලැබෙනවා. ඕනෑම භාෂාවකින්. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා බ්ලොග් පරිශීලකයෙකුට බොහොම ඵලදායකව පාවිච්චි කරන්න පුළුවන්.
ඔව්. එතකොට මම ඉස්සලා කියන්න ගිය කරන්න හදපු තවත් කාරණාවක් තමයි දැන් අපි දන්නා මේ අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනා පාවිච්චි කරන ජනප්‍රිය මේ සෝෂල් නෙට්වර්කින් වෙබ් අඩවියක් තමයි Facebook වෙබ් අඩවිය. මේ Facebook වෙබ් අඩවිය දැන් අපි හිතනවා නම් දැන් අපි යම්කිසි අලුත් බ්ලොග් අපි ලියාගෙන යනවා නම් බ්ලොග් අඩවිය මේ බ්ලොග් අඩවිය අලුතෙන් පළවෙන ලිපි අපේ මේ Facebook වෙබ් අඩවිය තව පළ කරන්නට පුළුවන් මට්ටමේ පහසුකම් දැන් තිබෙනවා. උදාහරණයක් විදිහට මගේ වෙබ් අඩවිය අලුත් ලිපියක් පළ වුණොත් Facebook වෙබ් අඩවියේ පළ වෙනවා මගේ ප්‍රොෆයිල් එක කියලා තියෙන්නේ මම මෙහෙම අලුතෙන් ලිපියක් ලිව්වා කියලා. ඒතකොට ඒ හරහත් පාටක පිළිසක් මේ බ්ලොග් අඩවිය වලට ඒ කියන්නේ අර ඔබ මේ සංවාදයේ පුරා දිගින් දිගටම මතු කරපු කාරණේ. ඒ කියන්නේ බ්ලොග් අඩවි සාමාන්‍ය මාධ්‍යයකට වඩා මේ පාඨකයා කරා ඇදී යාමේ ලක්ෂණය ප්‍රකට කරන තවත් උදාහරණයක් තමයි ඒක. එහෙම නේද ආනන්ද?
ඒක හරි ඒක හරි. ඒ කියන්නේ ඒක සැබෑ ලෙසම ජාලගත වෙලා පවතිනවා කියන එක. හරියට හැම පැත්තටම අඬුබ්බඬු දික් කරපු සතෙක් වගේ やっත. හැම තැනින්ම අල්ලාගෙන හැම තැනක්ම පටලවාගෙන තියෙන ජාලයක් ඇත්තට. ඒකට තවත් පැතිරෙන්න පුළුවන්. තව තවත් ජාලකරණය වීමේ හැකියාව තියෙනවා.
ඔව්. මම හිතන්නේ දැන් මේ බ්ලොග් අවකාශය ඇතුලේදී අපි දැන් දැකපු ප්‍රධානම දේ තමයි මේක. මොකද මේ තොරතුරු අපි වෙනදට ලබා ගැනීමේදී අපිට තිබ දුෂ්කරතාවය තමයි කොහෙන්ද හොයාගන්නේ. සමහර ලාවට අපිට අවශ්‍ය තරම් මේ මූලාශ්‍ර නැහැ. නමුත් අද වෙද්දී අපි මේ බ්ලොග් අඩවි හරහා මේ බ්ලොග් අවකාශය හරහා දකින යහපත් දෙයක් තමයි එතකොට මේ බ්ලොග් අඩවි අපි කරා ළඟා වෙනකොට අර දැනුම සමග තියෙන දුරස්ථභාවය එන්න එන්න අඩු වෙනවා. මොකද දැනුම අප සොයා යනකොට අපිට හරිම ලේසියෙන් ඒක පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම නේද ආනන්ද?
ඒක හරි ඒක හරිම වැදගත් ලක්ෂණයක් ඇතම. ඒ ගුණාංගය දැන් මේ දෙවෙනි පරම්පරාවේ වෙබ් අවකාශයම විසින් අවශෝෂණය කරගෙන තියෙනවා. ඒක නිසා ඒ ගුණය වඩා පැතිරිලා තියෙනවා කියලා කියන්න පුළුවන් අනික් වෙබ් අවකාශය ඇතුළේ.
එතකොට අද වැඩසටහනේදී අපි කතා කරා අපේ මාතෘකාව විදිහට කොහොමද බ්ලොග් අඩවියක් පරිශීලනය කරන්න කියලා. ඒකේ අපි මුලින්ම දුන්න මේ ටෙක්නොරාටික් කියන බ්ලොග් සෙවුම්න්ත්‍රය ගැන. ඊට අමතරව අපි කතා කරා කොහොමද මේ RSS පෝෂක හරහා ඔබට කොහොමද ඔබ ප්‍රියකරන වෙබ් බ්ලොග් අඩවි කියවන්නේ, ඔබ ප්‍රියකරන මාතෘකාවට ඇති බ්ලොග් අඩවි කියවන්නේ. ඊට අමතරව Google වගේ බ්ලොග් සෙවුම් යන්ත්‍ර, ඒ වගේම සින්ඩිකේටර් කියන සංකල්පය ඇතුළු තවත් බොහෝ දේ. ඉතින් මම හිතනවා නන්ද අද දවසේදී අපි අපේ අසන්නන්ට යම්කිසි අදහසක් ලබා දෙන්න සමත් වුණයි කියලා මේ අපේ අද කතා කරපු දේවල් ඔස්සේ.
ඔව් මම හිතන්නේ මේ කියවුම් යන්ත්‍ර, සෙවුම් යන්ත්‍ර, සින්ඩිකේටර් මේ තැන්වලට ගිහිල්ලා පොඩ්ඩක් ගැවසීලා බලන්න කියලා අපිට මම කැමැති ආරාධනා කරන්න අපේ අලුත් ශ්‍රාවකයින්ට. තමුන්ට ගැළපෙන්නේ කොතනද කියලා, තමුන්ට වඩා හුරු වෙන්න පුළුවන්, වඩා තමුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න මොන විදිහේ ෆීඩ් රීඩර් එකක්ද, මොන සෙවුම් යන්ත්‍රයේද, මේවා ටිකක් ඒ තැන්වල ගැවසීලා ඒ ගැවසීම තුලින් අත්දැකීමෙන් හොයාගන්න පුළුවන්.
ඔව්. එහෙමනම් අද දවසේ අපේ දෙබස පොඩ්ඩිකාෂේ තුන්වන වැඩසටහන අවසන් කරන්නටයි සූදානම් වන්නේ. අද වැඩසටහන සමගින් සුපුරුදු පරිදි එකතු වෙන මම වරුණ,
මම ආනන්ද වර්ධන.